අපි දැන් SBS සිංහල වැඩසටහනෙන් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ තවත් වැදගත් සෞඛ්‍ය කාරණාවක් පිළිබඳව. මේ රෝගී තත්ත්වය මං හිතන්නේ බොහෝ දෙනෙකුට අත්දකින්නට ලැබිලා ඇති, නැත්නම් ඔබට අනිවාර්යයෙන්ම මේ රෝගී තත්ත්වය පිළිබඳව අහන්නට දකින්නට අනන්තවත් ලැබිලා ඇති. මේ රෝගී තත්ත්වය තමයි මිග්‍රේන්, එහෙම නැත්නම් මයිග්‍රේන්, ඉරුවරදේ කියලා සිංහලෙන් කියනවා. අපි මේ පිළිබඳව තමයි විශේෂයෙන්ම මේ ගෙවි යන ශීත කාලයේදී මිග්‍රේන් වලට කොහොමද වැඩි ඉඩකඩක් තියෙනවද නැද්ද කියන කාරණාව දැනගන්නත් එක්ක මේ ගැන කතා බහ කරන්න හිතුවා SBS සිංහල වැඩසටහනෙන්. මේ සම්බන්ධයෙන් කතා බහ කරන්නට අපි ගෞරවයෙන් ආරාධනා කරා මෙල්බන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය තිස්ස විජේරත්න මහතාට. ආයුබෝවන් සුබ දසනක් ඔබතුමාට.
ආයුබෝවන් මදුර, ආයුබෝවන් අපේ අසන සීලව දිනට.
හොඳයි වෛද්‍යමනි, අපි මේ සාකච්ඡාවට ප්‍රවේශයක් විදිහට පොඩ්ඩක් පැහැදිලි කරගමු. මොකද්ද මේ මිග්‍රේන්, එහෙම නැත්නම් මේ මයිග්‍රේන් රෝගය කියලා කියන්නේ?
මිග්‍රේන් කියලා කියන්නේ ඇත්තටම මේ ලෝකයේ රෝගීන්ට, ඇත්තටම රෝගී නැති අයටත් හුඟක්ම දෙලහීනතාවේ වැඩිම කරන ඉතාම සුලභම ස්නායු රෝග තත්ත්වයක් කියලා කිව්වොත් නිවැරදි. උදාහරණයක් හැටියට දල වශයෙන් දැනට විශ්වාස කරන හැටියට ඔස්ට්‍රේලියාවේ විතරක් මේ රෝගයෙන් පෙළෙන සංඛ්‍යාව මිලියන 3-5 අතර වෙනවා කියලා විශ්වාස කරනවා. ඊට අමතරව ආසියා පැසිෆික් කලාපයේ, කියන්නේ අපේ අසල්වැසි රටවල ලංකාවත් ඇතුළුව, මිග්‍රේන් රෝගය නිසා දෙලහීනතාවයෙන් පෙළෙන රෝගීන්ගේ සංඛ්‍යාව මිලියන 50කට, එහෙම නැත්නම් බිලියන භාගයකට කිට්ටුයි කියලා වාර්තා වෙනවා. මේ රෝගය ඉතාම වැරදි ලෙස හඳුනා ගන්නට, එහෙම නැත්නම් නිවැරදි ලෙස හඳුනාගන්නේ නැතිකම නිසා මේ රෝගයෙන් පීඩා විඳින රෝගීන් තමයි වැඩිපුර මේ මිලියන 50 අතර ඉන්නේ කියන එක තමයි හිතරදේ සම්බන්ධයෙන්, එහෙම නැත්නම් මයිග්‍රේන් රෝගය සම්බන්ධයෙන් විශේෂඥ විශේෂ උනන්දුවක් තියෙන වෛද්‍යවරුන්ගේ මතය සහ පර්යේෂණවල ප්‍රතිඵල වෙලා තියෙන්නේ.
විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තයේ හිසරදය පිළිබඳ සංගමේ ලේකම් දුරය දරන්නේත් වෛද්‍ය තිස්ස විජේරත්න මහතා. ඒ නිසා මෙතුමා මේ සම්බන්ධයෙන් කතා බහ කරන්නට හොඳම පුද්ගලයා විදිහට තමයි අපි තෝරගත්තේ. වෛද්‍යමනි, පොඩ්ඩක් ඊළඟට කතා බහ කරමු, මොනවද මෙහි රෝග ලක්ෂණ කියලා?
මිග්‍රේන් කියන රෝගය අඳුරගන්න පුළුවන් ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. ඇත්තටම අන්තර්ජාතික හිසරද සංගමය විසින් මේ සම්බන්ධයෙන් පළ කරපු වාර්තාවක් තියෙනවා. ඕනෑම කෙනෙකුට Google කරලා ඕනම් හොයලා බලන්නත් පුළුවන්. දල වශයෙන් කියනවා නම් කෙනෙකුට, අපි හිතමු වරින් වර හිසරදය හැදෙනවා නම්, ඒ හිසරදය හැදෙන එකත් එක්කම වමන යන ගතිය, එහෙම නැත්නම් ඉරේලිය දරා ගන්න බැරි ගතිය, එහෙම නැත්නම් ශබ්දය ඇහෙනකොට ටිකක් මේ දරා ගන්න බැරි ගතිය සහ ඔක්කාරයට ඉන ගතිය, නැත්නම් වමනයට ඉන ගතිය, මේ දේවල් එක්ක වරින් වර ඇති වෙන හිසරදයක් තියෙනවා නම් වෙනත් රෝගයකින් මේ රෝගය විස්තර කරන්නත් බැරි නම් මේ රෝගයාගේ හිසේ, එහෙම නැත්නම් මොලේ මොකක් හරි ස්කෑන් පරීක්ෂණයක් කරපුවාම ඒකෙත් මොකුත් වෙනසක් නැත්නම් බොහෝ දුරට මේ රෝගියාට තියෙන රෝගය මයිග්‍රේන් කියන රෝගයේ තත්ත්වයේ හැටියට තමයි අපි මේ විශ්වාස කරන්නේ. සාමාන්‍යයෙන් මං කලින් කියලා තියෙනවා වගේ අපිට මිග්‍රේන් තියෙනවද එහෙම නැතිද කියන එක මේ වැඩසටහන අහලා තමන් නිගමනයකට යන එක එච්චර නුවණට හුරු වැඩක් නෙවෙයි. ඒක කරන්න ඕනේ, ඒ ගැන උනන්දුවක් තියෙන, ඒ ගැන දැනීමක් තියෙන වෛද්‍යවරයෙක් තමයි ඒ නිගමනය කරන්න ඕන. නමුත් දල වශයෙන් කියනවා නම් කිසියම් කෙනෙක් මේ වැඩසටහන අහගෙන ඉන්න කෙනෙක් ඉන්නවා නම් තමන්ට වරින් වර හිසරදය හැදෙනවා නම් ඒ හිසරදය හැදෙන වෙලාවට ඉරේලිය දරා ගන්න බැරි ගතිය, එහෙම නැත්නම් ශබ්දය දරා ගන්න බැරි ගතිය තියෙනවා නම්, ඊට අමතරව වමනයට යන ගතිය, එහෙම නැත්නම් ඔක්කාරයට යන ගතියක් තියෙනවා නම් මේ රෝගේ බොහෝ දුරට මයිග්‍රේන් රෝගයේ තියෙනවා වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඇත්තටම සයිනස් තියෙන තැන මේක හැදුනත්, එහෙම නැත්නම් මනස පීඩාවට වෙලා තියෙන අවස්ථාවක මෙවැනි රෝග තත්ත්වයක් හැදුනත් අර මම කියපු රෝග ලක්ෂණ ටික තියෙනවා නම් බොහෝ දුරට මේ රෝගේ මයිග්‍රේන් රෝගය වෙන්න ඉඩ තියෙනවා. නමුත් මීට අමතරව වෙන බරපතල රෝග තත්ත්ව නිසා, ඒ කියන්නේ මොලේ ඇති වෙන ගෙඩි, එහෙම නැත්නම් මොලේ ඇති වෙන ආසාදන, එහෙම නැත්නම් වෙනත් බරපතල රෝග තත්ත්ව නිසා හිටපු හැටියේ හිසරදය හට ගන්න ඉඩ තිබෙන නිසා මට තියෙන මයිග්‍රේන් කියලා ගෙදර ඉඳලා එක රෝග නිශ්චය කරන එක නම් එච්චර නුවණට හුරු වැඩක් නෙවෙයි. නමුත් ඔය කියන රෝග ලක්ෂණ තියෙනවා නම් ඒක මයිග්‍රේන් රෝගය වෙන්න තියෙන ඉඩකඩ වැඩි නිසා සුදුසුකම් ඇති වෛද්‍යවරයෙකු ළඟට ගිහිල්ලා තමගේ රෝග පරීක්ෂණයක් කරගෙන තමන්ට මයිග්‍රේන් තත්ත්වයේ තියෙනවද නැද්ද කියලා දැනගන්න එක තමයි වඩාත්ම නුවණට හුරු කාරණය.
ඔව්, දැන් මේ සඳහා යම්කිසි හේතු කාරණා තියෙනවද විශේෂයෙන් බලපාන?
ඇත්තටම මටත් මයිග්‍රේන් රෝග තත්ත්වයේ තියෙනවා. මයිග්‍රේන් රෝග තත්ත්වය කියන එක ජානමය වශයෙන් නැති වෙන රෝග තත්ත්වය. සාමාන්‍යයෙන් දැන් මම මයිග්‍රේන් රෝගය රෝගියෙකුට රෝග නිශ්චය කරාට පස්සේ මගෙන් ওই ප්‍රශ්නේ හුඟක් වෙලාවට රෝගීන් අහනවා, ඇයි මටම මේ රෝගය හැදුනේ, මොකද්ද මේකට හේතුව කියලා. අපුව මම දෙන උත්තරේ තමයි මේක තමයි ඔබ හැදිලා තියෙන විදිහ මේ ලෝකෙට. මටත් මයිග්‍රේන් රෝග තත්ත්වය තියෙනවා. ඒ කියන්නේ අපි ජානමය වශයෙන් මේ ලෝකයට බිහි වෙලා තියෙන්නේ අපේ හිස තුළින් මේ මයිග්‍රේන් කියන රෝග තත්ත්වය ඇති කරන්න පුළුවන් විදිහේ ජීව විද්‍යාත්මක කොටස් වලින් එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ. ඒ නිසා තමයි කෙනෙකුට මයිග්‍රේන් රෝගය හැදෙන්නේ. ජානමය තත්ත්වය තිබිච්ච පළියෙන්ම හිසරද්ද තත්ත්වය හැදෙන්නේ නැහැ. හුඟක් වෙලාවට වෙන්නේ මේක එක්කෝ අපේ ශරීරයට එළියෙන් තියෙන සාධකයක්, එහෙම නැත්නම් ශරීරයේ ඇතුළෙන් තියෙන සාධකයක්. මේ තියෙන දේවල් ටික සේරම එකතු වුණාම පස්සේ තමයි මයිග්‍රේන් කියන රෝග තත්ත්වය හැදෙන්නේ. දැනට අපි විශ්වාස කරන විදිහට මේ තත්ත්ව ටික සේරම එකතු වුණාම වෙන්නේ මොලේ පිටිපස්ස පැත්තේ ස්නායු කිහිපයක් අදාළව පොඩි ප්‍රදාහ තත්ත්වයක් ඇති වෙනවා රසායනික වශයෙන්. මේ රසායනික වශයෙන් ඇති වෙන ප්‍රදාහ තත්ත්වය නිසා එක එක රුධිර නාල පොඩ්ඩක් පළල් වෙන්නට සහ සංකෝචනය වෙන්නට පටන් අරගෙන ඊට පස්සේ විදුලි ධාරාවල් ගමන් කරන්න පටන් ගන්නවා මොළේ පිටිපස්ස පැත්තේ ඉඳලා ඉස්සරහ පැත්තට. ඊට අමතරව පොඩි විදුලි සම්බන්ධයක් ඇති වෙන්න පටන් ගන්නවා මොළේ පිටිපස්ස පැත්තත් බෙල්ලත් අතර. මේ නිසා හුඟක් තදින් මයිග්‍රේන් හිතරදේ හැදෙන රෝගීන්ට හිස පුපුරු ගන්න තරමට රිදෙනවා විතරක් නෙවෙයි, හුඟක් වෙලාවට බෙල්ලෙත් තද කැක්කුමක් ඇති වෙනවා. ඊට අමතරව තමන් එදිනෙදා මානසික ආතතියට මුහුණ දෙන අන්දම, තමන් නිදිමරණ ප්‍රමාණය, තමන් ශාරීරික ව්‍යායාම වල නිරත වෙන ප්‍රමාණය, තමන්ගේ ආහාර පන්න ගන්න ස්වභාවය, තමන් ජීවත් වෙන ස්වභාවය, මේ සියරුගේම එකතු වීමත් එක්ක තමයි මයිග්‍රේන් හිතරදේ පටන් ගන්න තියෙන්නේ. මම එහෙම කිව්වම විශ්වාස කරන්න එපා මේ වනිසා මයිග්‍රේන් රෝග තත්ත්වය ඇති වෙනවා කියලා. ඒ වනිසා මයිග්‍රේන් රෝග තත්ත්වය ඇති වෙන්නේ නැහැ. මයිග්‍රේන් රෝග තත්ත්වය ඇති වෙන්නේ තමන් මේ ලෝකෙට බිහි වෙලා තියෙන එවැනි ජීව විද්‍යාත්මක කොටස් එක්ක. නමුත් ඒ ජීව විද්‍යාත්මක කොටස් වලින් මම අර කියපු රසායනික ක්‍රියාකාරීත්වයන් ඇති කරන්නට මේ එළියෙන් සහ ඇතුළෙන් සිද්ධ වෙන දේවල් බලපානවා. ඒත් එක්ක තමයි කෙනෙකුට මයිග්‍රේන් රෝග තත්ත්වය තදින් හටගන්න තියෙන්නේ.
අපි කතා බහ කරමින් සිටින්නේ මෙල්බන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සහ ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය තිස්ස විජේරත්න මහතා සමග මේ මිග්‍රේන් එහෙමත් නැත්නම් මයිග්‍රේන් රෝගය පිළිබඳව. අපි ඊළඟට පොඩ්ඩක් කතා බහ කරමු වෛද්‍යමනි, මේ රෝගී තත්ත්වය වැඩිපුරම බලපාන්නේ කාටද කියලා.
සාමාන්‍යයෙන් මයිග්‍රේන් රෝගය වැඩිපුර වැළඳෙන්නේ කාන්තාවන්ට. කාන්තා පක්ෂයට වැඩිපුර හැදෙනවා, නමුත් පිරිමින්ට වැඩිපුර හැදෙනවා. දැන් මේ කතා කරන මම පිරිමි කෙනෙක්, නමුත් මටත් මයිග්‍රේන් රෝග තත්ත්වය තියෙනවා. බොහෝ දුරට තරුණ වයසේ තමයි මේ රෝගය හටගන්නේ. නමුත් අපි වයසට යනකොටත් මේ රෝග තත්ත්වය දිගින් දිගටම පවතිනවා. හුඟක් වෙලාවට කාන්තා පක්ෂයට නම් තමන්ගේ මාසික ඔසත් වීමේ චක්‍රය නතර වුණාට පස්සේ හුඟක් දෙනාට මයිග්‍රේන් රෝග තත්ත්වයක් නතර වෙනවා. නමුත් අවසනාවකට වගේ කොටසක් ඉන්නවා, ඇත්තටම මයිග්‍රේන් රෝග තත්ත්වය ඒ කාන්තාවන්ට ඇති වෙන්නේ ඒ මාසික ඔසත් වීමේ චක්‍රය නතර වුණාට පස්සේ. සරලව කියනවා නම් තරුණ අයට තමයි මේ රෝගය වැඩිපුර ඇති වෙන්නේ වැඩ කරන වයසේ කාණ්ඩයට. හුඟක් වෙලාවට ඔය ටයිප් ඒ පර්සනැලිටි කියන එක, ඒ කියන්නේ වැඩිපුර මහන්සි වෙලා තමන්ගේ මේ ජීවිතේ හුඟක් ඩ්‍රිවන් කට්ටිය ඉන්නේ, කියන්නේ කඩාගෙන බිඳගෙන ඉස්සරහට යන කට්ටියන්නේ, ඒ වගේ අයට මේ මයිග්‍රේන් හිසරදය හැදෙන ප්‍රවණතාවය වැඩි කියලා සමහර පරීක්ෂණ වලින් පෙනිලා ගිහිල්ලා තියෙනවා. ඊට අමතරව අධික තරබාරු අයටත් මයිග්‍රේන් රෝග තත්ත්වය හැදිවෙන්න තියෙන ඉඩ කඩ වැඩි කියලා සමහර පරීක්ෂණ වලින් පෙනිලා ගිහිල්ලා තියෙනවා. බොහෝ දුරට මම ඉස්සෙල්ලා කිව්වා වගේ එදිනෙදා මානසික ආතතියට වැරදි විදිහට මුහුණ දෙන අයටත් මයිග්‍රේන් රෝග තත්ත්වය වැඩිපුර ඇති වෙන්න තියෙන ප්‍රවණතාවයක් වැඩි බවත් පෙනිලා ගිහිල්ලා තියෙනවා.
දැන් මේ ගෙවි යන්නේ ශීත කාලේ. එතකොට දැන් මේ ශීත කාලයේදී මේ රෝගී තත්ත්වය යම් වැඩිවීමක් එහෙම දකින්නට ලැබෙනවද?
මේක හොඳ ප්‍රශ්නයක් මදුර. මයිග්‍රේන් රෝගීන් අතරේ හුඟක් මිත්‍යා විශ්වාස ගොඩක් තියෙනවා. දැන් ශීත කාලයට මේ මයිග්‍රේන් රෝගේ වැඩි වෙනවා, උණුසුම් කාලයට මයිග්‍රේන් රෝගේ වැඩි වෙනවා, චොක්ලට් කාපුහම මයිග්‍රේන් රෝග තත්ත්වය වැඩි වෙනවා, රතු වයින් බීපුහම මයිග්‍රේන් තත්ත්වය වැඩි වෙනවා, චීස් කාපුහම මයිග්‍රේන් තත්ත්වය වැඩි වෙනවා කියලා. මේ වගේ විශාල ඇත්තක් ඇත්තේ නැහැ ඇත්තටම. නමුත් සමහර දේවල් වල ඇත්තක් නැත්තෙමත් නැහැ. දැන් උදාහරණයක් හිටිට කියනවා නම් සමහර මයිග්‍රේන් රෝගී කෙනෙකුට මම අර කියපු සිද්ධාන්ත කීපය, ඒ කියන්නේ දැන් ශීත කාලයේදී අර මම කියපු දේවල් ටික මොළයේ පිටිපස්ස පැත්තේ රසායනික ආසාදන තත්ත්වය ඇති වෙන ඉඩකඩ සමහර කෙනෙකුට ශීත කාලයේදී වැඩි වෙන්න පුළුවන් ඒකේ හේතු නිසා. සමහර කෙනෙකුට ඒක ශස්න කාලයේදී ඇති වෙන්න පුළුවන්. ඒක අර එක එක්කෙනාගේ ජීව විද්‍යාත්මක තත්ත්වයක් එක්ක හටගන්න තත්ත්වයක් මිසක් ශීත කාලී ප්‍රශ්නයක්වත් උණුසුම් කාලී ප්‍රශ්නයක්වත් නෙවෙයි. නමුත් ඒ රෝගියාට අර අවස්ථා 4-5 එකතු වෙන්නේ ඒ කාලේ. ඒ නිසා තමයි ඒගොල්ලෝ කියන්නේ මට මේ කාලෙට මයිග්‍රේන් රෝග තත්ත්වය හැදෙනවා වැඩි කියලා. අර කෑම ගැන කියන කරන් හරි ඉතම මේ රසවත් පැත්තක් ඒක. හුඟක් වෙලාවට වෙන්නේ දැන් උදාහරණයක් ඇටියට අපි හිතමු මට දැන් මයිග්‍රේන් රෝගේ හැදීගෙන එනවා කියලා හිතමුකෝ. එතකොට වෙන්නේ අර මං කියපු සිද්ධි ටික එකතු වුණාට පස්සේ මොලේ පිටිපස්ස පැත්තේ අර රසායනික ආසාදනය වෙන්න පටන් ගන්නවා. මේ රසායනික ආසාදනය වෙන්න පටන් ගත්තාම මොලේ පිටිපස්සේ ඉඳලා ඉස්සරහා පැත්තට පොඩි විදුලි ධාරාවක් හෙමීට ගමන් ගන්න පටන් ගන්නවා. මේත් එක්කම ඇත්තටම මේ විදුලි විදහාරාව ගමන් කරන්නේ සාමාන්‍ය විදුලි විදහාරාව ගමන් කරන විදිහට නෙවෙයිනේ. වෙනිසිර වෙන විදිහකට කියනවනම් දැන් ඒ වෙලාවේ මගේ මොලේ ලෙඩ වෙලා තියෙන්නේ. දැන් මේ මගේ මොලේ ලෙඩ වෙයිගෙන එනකොටම, එහෙම නැත්නම් මයිග්‍රේන් රෝගේ පළවෙනි අවස්ථාව වගේ වෙනකොටම මගේ චර්යාත්මක පද්ධතිය වෙනස් වීම ටිකක් වෙන්න පටන් ගන්නවා. එක එකක් තමයි මට හිටපු ගමන් මිදි ටිකක් කන්න, එහෙම නැත්නම් කබඩ් කරලා බිස්කට් එකක් අරන් කන්න, එහෙම නැත්නම් චොක්ලට් කෑල්ලක් කන්න, එහෙම නැත්නම් චීස් කෑල්ලක් කන්න වගේ එකපාරට ආසාවක් ඇති වෙන්න පුළුවන්. ඒකට හේතුව මට දැන් මේ වෙනකොටත් මයිග්‍රේන් රෝග තත්ත්වය නිසා මගේ මොලේ ලෙඩ වෙලා තියෙනවා. ඊට පස්සේ මම ගිහිල්ලා අර චොක්ලට් කෑල්ල හරි චීස් කෑල්ල හරි කාලා පැය දෙකක් තුනක් හතරක් පහක් හයක් විතර ගියාට පස්සේ තමයි මගේ ඔළුව පුපුරු ගහන්න රෙදෙන්න පටන් ගන්නෙ. එතකොට දැන් මම සාමාන්‍ය රෝගියෙක් නම් මට මේක දෙතුන් සැරයක් වුණා මට හිතෙනවා මගේ ඔළුවේ කැක්කුම හැදෙන්නේ චීස් කෑවම තමයි, මගේ ඔළුවේ කැක්කුම හැදෙන්නේ මිදි කෑවම තමයි, මගේ ඔළුවේ කැක්කුම හැදෙන්නේ චොක්ලට් කෑවම තමයි කියලා. නමුත් ඇත්ත කතාව ඒ චොක්ලට් හෝ මිදි හෝ චීස් හෝ කන්න මට හිතෙන්නේ මගේ මොලේ ලෙඩ වෙච්ච නිසා. ඇත්තට මේ මයිග්‍රේන් නිසා මට ඒක කණ්ඩා සහිතුන මිසක් ඒක නිසා මයිග්‍රේන් හැදිච්ච එක නෙවෙයි හුඟක් වෙලාවට වෙන්නේ. මේක තමයි හුඟක් ලෙඩුන්ට වෙන්නේ ඇත්තටම.
දැන් එතකොට මේ රෝගෙන් මිදෙන්නට යම් කිසි ප්‍රතිකාරයක් එහෙම සොයාගෙන තියෙනවද?
පළවෙනි එක තමයි මදුර තමන්ගේ මයිග්‍රේන් හිසරදේ ගැන තමන්ට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මම සාමාන්‍යයෙන් මගේ රෝගීට කියන කතාවක් තමයි මම ඔබේ ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරයා හැටියට මට හිසරදේ ගැන තියෙන දැනීම හා සමාන දැනීමක් ඇති වෙනකල් ඔබත් මේ ගැන ඉගෙන ගන්න ඕනේ කියලා. ඉතින් මම අදහස් කරන්නේ මයිග්‍රේන් හිසරදේ ගැන ආචාර්ය උපාධියක් කරන්න කියන එක නෙවෙයි. මම මේකෙන් අදහස් කරන්නේ තමන්ට මයිග්‍රේන් රෝගේ හැදෙන අවස්ථා, ඒ අර මම කියපු අර රසායනික ආසාදන තත්ත්වයන් ඇති වෙන්න මුල් වෙන අවස්ථා ගැන තමන් ඉගෙන ගන්න ඕනේ. මේකට ඉගෙන ගන්න තියෙන හොඳම විදිය තමයි මයිග්‍රේන් පිළිබඳව දින පොතක් පාවිච්චි කරන එක. දැන් මගේ ගාවට ඉන්න රෝගීන් නම් මම විශේෂයෙන් පාවිච්චි සකස් කරපු තනි පිටුවේ දින පොතක් තියෙනවා. ඒකේ තියෙනවා ඒගොල්ලන්ට හිසරදේ හැදුනහම ඒගොල්ලෝ කළේ මොනවද, කොච්චර වෙලාවකින් හිසරදේ අඩු වුණාද, මොන මොන ට්‍රිගර් ෆැක්ටර්ස් නිසා තමන්ට ඔළුවේ කැක්කුම හැදුනද, ඒ වගේ දේවල් මාස 3ක් 4ක් පුරවනකොට ඒ රෝගීන්ටම තේරෙනවා. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ කියන්නේ දෙතුන් පාරක් චීස් කන්ද හිතිලා හිසරදේ හැදුනනම් ඒගොල්ලන්ට තේරෙනවා දැන් මේක තමයි මට හිසරදේ හැදෙන පළවෙනි අවස්ථාව කියලා. ඒ වගේ තමන්ගේ හිසරදේ ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. මේකට හේතුව ඒ හොඳ අවබෝධයක් තිබුණහම අපිට හිසරදේ හැදීගෙන එන මොහොතේදීම ඒකට ඉතාම ඉක්මනට ප්‍රතිකාර කරන්නට ලේසියි. එහෙම ඉතාම ඉක්මනටම ප්‍රතිකාර කරපුවාම මයිග්‍රේන් රෝග තත්ත්වය ඊටත් වඩා මේ ප්‍රබල විදිහට තමන් බෙලහීන කරන තත්ත්වයක් බවට පත් වෙනවා. අපි ඒකට කියනවා කාලික මයිග්‍රේන් තත්ත්වය, එහෙම නැත්නම් ක්‍රොනික මයිග්‍රේන් කියලා. ක්‍රොනික මයිග්‍රේන් කියලා කියන්නේ හරිම මේ කෙනෙක්ව හොඳටම බෙලහීන කරලා දාන තත්ත්වයක්. මම මේ ජාතිය ලෙඩ්ඩු 4500ක් බලා ගන්නවා මෙල්බර්න් නගරේ. මේ කාලික මයිග්‍රේන් කියන තත්ත්වය හැදුනහම කෙනෙකුට මාසයකට දවස් 15කට 16කට වඩා ඉතාම තදින් හිසරදේ හැදෙනවා. එහෙම වුණාම කිසිම වැඩක් කරගන්න අමාරුයි. ඒ නිසා තමන්ගේ ප්‍රොඩක්ටිවිටි එක අඩු වෙනවා සෑහෙන්න. ඒ නිතර නිතර හැදෙන, කියන්නේ ඉඳලා හිටලා හැදෙන මයිග්‍රේන් තත්ත්වේ කාලික මයිග්‍රේන් තත්ත්වය හැදෙන එකෙන් වළක්වන්න තියෙන එක ක්‍රමයක් තමයි ඉතාම ඉක්මනට තමන්ගේ මයිග්‍රේන් හිසරදේ හැදෙනකොට ප්‍රතිකාර කරන එක. ඒ ප්‍රතිකාර කරන එක හරියට කරන්න තමන්ටත් තමන්ගේ ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරයා හා සමානවම හොඳ අවබෝධයක් තියෙන්න ඕන තමන්ට හිසරදේ ඇති වෙන හේතු මොනවද කියලා. ඒක පළවෙනි එක. දෙවෙනි එක තමයි ඖෂධමය නොවන ප්‍රතිකාර ගොඩක් තියෙනවා රෝගීන් කළ යුතු. එකක් තමයි දිනපතාම ව්‍යායාම කරන්න ඕන. උදාහරණයක් ඇටියට ඇමරිකාවේ කරපු එක පරීක්ෂණයක පෙනීලා ගිහිල්ලා තියෙනවා මයිග්‍රේන් රෝගියෙක් දවසකට විනාඩි 40කට කිට්ටු ප්‍රමාණයක් හෝ ඒට වැඩිය දවස් 5ක්වත් සතියකට ඇවිදිනවා නම්, ඒ විදිහට මාස 6ක් විතර ඇවිදිනවා නම්, ඒ නිසා මයිග්‍රේන් හිතරදේ හැදෙන සම්භාවිතාවයේ අඩු වෙන ප්‍රමාණය ටොපිරමේට් කියලා බෙහෙතක් තියෙනවා මයිග්‍රේන් රෝගය ඇතිකරන එක වළක්වන්න දිනපතා පාවිච්චි කරන සෑහෙන අහිතකර ප්‍රතිඵල තියෙන බෙහෙතක් මේක. මේ බෙහෙතෙන් මිලිග්‍රෑම් 200ක් ගානේ දවස් පතා ගන්නවාට සමාන හිසරදේ අඩු කිරීමක් කරන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. ඒකෙන් පේනවා ඇවිදින එක කොයිතරම් වටිනවද කියලා මේ මයිග්‍රේන් රෝගීන්ට. ඊට අමතරව හොඳට මේ දීර ජාති පාලනය කරන එක, කියන්නේ ජලය වගේ දේවල් හොඳ හිතකර දීර ලීටර 3ක් විතර පාවිච්චි කරන එක වටිනවා මේ රෝගීන්ට නිරන්තරයෙන්ම. ඊට අමතරව දිනපතාම අඩු ගානේ පැය 6ක් 7ක්වත් හොඳ සුවබර නිින්දක් ලබා ගන්න එකත් හරියට වටිනවා. ඊට අමතරව එදිනෙදා ජීවිතයේ තියෙන මානසික පීඩනය වැඩි වෙන තත්ත්වයන් වලට ඉතා සාර්ථක මූණ දෙන එකත් ඉතාමත්ම වටිනවා මේ රෝගීන්ට හිතරද රෝග තත්ත්වයන් නැති වෙන එක වළක්ව ගන්න. උදාහරණයක් හැටියට මම වගේ මයිග්‍රේන් රෝගීන්ට නිතරම කියන කතාවක් තමයි තමන්ගේ අතීතය කියක සම්පූර්ණයම වහලා දාලා එක පැත්තකට විසි කළ දාලා තමන්ගේ අනාගතය කියන එකත් සම්පූර්ණයම වහලා දාලා එකත් පැත්තකට විසි කළ දාලා හැම තිස්සෙම තමන්ගේ හිත මේ වර්තමානයේ සිද්ධ වෙන දේවල් එක්ක විතරක් පටලගෙන නිදහසේ ජීවත් වෙන්න කල්පනා කරන්න එතකොට අර වගේ ඇති වෙන පීඩනේ හුඟක් දුරට අඩු කරගන්න පුළුවන් කියලා. ඊට අමතරව මයිග්‍රේන් රෝගියෙකුට අපි හිතමුකෝ මාසිකට 4-5 සැරයක් කිසිම වැඩක් කරගන්න බැරි විදිහට තදින් හිත රදේ හැදෙනවා කියලා. එහෙම රෝගියෙකුට දිනපතා ඖෂධ පාවිච්චි කරන්න පුළුවන් මයිග්‍රේන් රෝගය හැදෙන එක වළක්ව ගන්න. මේ ඖෂධ ඒවත් ඒ කියන්නේ අපිට ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් නැතිව පාවිච්චි කරන්න පුළුවන් ඖෂධ තියෙනවා. ඊට අමතරව ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් ඇතුව පාවිච්චි කරන්න පුළුවන් ඖෂධ තියෙනවා. ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් ඖෂධ ආදී 3-4ක් තියෙනවා. ඔය වයිටමින් B2, එතකොට මැග්නීසියම්, ඒ වගේ දේවල් මේ මයිග්‍රේන් රෝගය හැදෙන වර්ගන නඩු කරන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. ඊට අමතරව ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් ඇතුව පාවිච්චි කරන්න පුළුවන් ඖෂධ ජාති 11-12ක් විතර ඔස්ට්‍රේලියාවේ දැනට මේ අපිට පාවිච්චි කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මේ වගේ දේවල් අපි සාමාන්‍යයෙන් මාස 9ත් අවුරුද්දක් විතර වගේ කාලයක් පාවිච්චි කරනවා මයිග්‍රේන් රෝගීන්ට වැඩිපුර මයිග්‍රේන් රෝග වර්ගණනක් හැදෙන එක අඩු කරන්න. ඊට අමතරව තව ඉතාම සාර්ථක ප්‍රතිකර්මයක් තමයි දැනට ඔස්ට්‍රේලියාවේ තියෙන, ඒ කියන්නේ තමන්ට මයිග්‍රේන් රෝගයේ දවස් 15කට වඩා හැදෙනවා නම් මාසිකට බෝටොක්ස් එහෙම නැත්නම් බොටුලිනියම් ටොක්සින් කියන ඉන්ජෙක්ෂන් එක හිස සහ බෙල්ල වටේ ප්‍රතිකාර කරලත් සෑහෙන හිත රදේ අඩු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහා සුදුසුකම් ලැබුපු විශේෂඥ වෛද්‍යවරයෙක් ළඟට ගියපුවාම දැන් ප්‍රතිකාර ගැන ක්‍රම කතා කරනකොට මදුර මට ඉතාමත්ම වැදගත් දෙයක් කියන්න තියෙනවා අපේ අසන්නන්ට. මේ පණිවිඩේ විශේෂයෙන්ම මයිග්‍රේන් රෝගයෙන් පෙළෙන අපේ අසන්නන්ට. මයිග්‍රේන් රෝගය හැදෙනකොට මොළයේ පිටිපස්ස පැත්තේ රසායනික ආසාදනයක් වෙනවා කියලා මම කිව්වනේ. කිසියම් මයිග්‍රේන් රෝගියෙක් මයිග්‍රේන් රෝගය සඳහා පාවිච්චි කරන වේදනානාශක හෝ මයිග්‍රේන් රෝගය සඳහා පාවිච්චි කරන ඒ සඳහා විශේෂිත වූ ඒ වෙලාවේ ගන්න ප්‍රතිකාර, ඒ කියන්නේ දැන් මම ඔය කියන්නේ වේදනානාශක ප්‍රති සහ මයිග්‍රේන් රෝගය සඳහාම වූ විශේෂිත ප්‍රතිකාර, මේවා ඉන්ජෙක්ෂන් හැටියටත් තියෙනවා, ඉන්හේලර්ස් හැටියටත් තියෙනවා, දිවයට තියාගන්න ප්‍රති හැටියට ඔස්ට්‍රේලියාව පාවිච්චි කරන්න පුළුවන්. මේ බෙහෙත් සාමාන්‍යයෙන් අපි රෝගීට කියන කතාවක් තමයි සතියකට දෙවතාවකට වඩා පාවිච්චි කරන්න එපා කියන එක. ඒකට හේතුව මාසෙකට දවස් 15කට වඩා හිසරදේ හැදෙන මයිග්‍රේන් රෝගීන්ට තවත් එක හේතුවක් තමයි මේ විදිහට දිගට හිසරදේ හැදෙන්න ඕනවට වැඩිය වේදනානාශක ප්‍රතිකාර හෝ මයිග්‍රේන් සඳහා විශේෂිත වූ ප්‍රතිකාර නිතර නිතර පාවිච්චි කරන එක. ඒ නිසා සාමාන්‍යයෙන් අපි කියන කතාවක් තමයි සතියකට දවස් 2කට වැඩිය මේ බෙහෙත් පාවිච්චි කරන්න එපා. එහෙම පාවිච්චි කරොත් එහෙම වෙන්නේ ඒ බෙහෙත් නිසා අර රසායනික ද්‍රව්‍ය හැදෙන්න පටන් ගන්නවා මොළේ පිටිපස්ස පැත්තේ. ඒ නිසා මයිග්‍රේන් රෝගය සඳහා නිවාරණ බෙහෙත් දිනපතාම ගත්තට කමක් නැහැ. නමුත් මයිග්‍රේන් රෝගය සඳහා ඒ වෙලාවේ වේදනාව අඩු කරගන්න බෙහෙත් ඕනවට වැඩිය පාවිච්චි කරන එක තමන්ට හැදෙන හිසරදේ වාර ප්‍රමාණය වැඩි කරන්න හේතු වෙන කාරණාවක් වෙනවා.
අපි කතා බහ කරමින් සිටියේ මයිග්‍රේන් හෙවත් මයිග්‍රේන් රෝගී තත්ත්වය පිළිබඳව මෙල්බන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය තිස්ස විජේරත්න මහතා සමග. අපිව දැනුවත් කරාට, අපගේ අසන්නන දැනුවත් කරාට බොහොමත්ම ස්තුතියි. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට.